27 dekertje is dat je het prima dag met toe.
Sri Lanka, Mahabanku Niladharange, Vatu Fadirima Pilibandava, Mevanavita Samaje, Mahat Andulanatmaka Tattvaya Kativatibena. Ebevin, Me Sambandhen Raje Stavare Pilibandava, Pahadiliva Mahajanatata Denagani Mudisa, Pahata Prashna Yomukaran Atara, E Sandaha Nishchita Pilituru, Saha Pahadili Kirim Rajen Balaparutvena. Sri Lanka Mahabanku Niladharinta Ihala Vatu Pedikaraganim Sandaha Ati Neetime Pratipadana Manua Emma Neetime Pratipadana Anua Nivaradivama Sri Lanka Mahabanku Niladharin Visin Sia Vatu Pedikaraganati Bavata Pajeta Sahatika Via Hakim Pasugiya Kalasimava Tuladi Raja Seve Visheshakin Saha Urtikin Visin Digin Digatama Vatu Pedikara Denlasi Limkara Namut Adavanavita Yam Sahanako Labadimata Hakivate Vaidyavuruntaha Vishwidyala Acharya Varunta Pamana Raja Seve Sitna Anikut Urtiya Vagakim Tarana Si Raja Karinvala Visheshaknyatavya Tarana Anikut Purtikin Taha Samasta Raja Seve Ihata Padanimima Vatu Pedikara Diva Sandaha Raja Katitukarani Utma Dana Buhu Raja Urtikin Raja Niladharin Visida Ahaka Vedikirima Kilu Eka Kriyatma Karanato But Akiava Labunine E Padanamutula Uba Visheshanma Mahabanku Niladharinta මේ විදියට වැටුප් දීමනා වැඩි කරන්නට ඉඩ දීලා ඒ නිර්මාණයේ වූ පූර්වාදර්ශය තුළ සමස්ත රජයේ නිලධාරින්ට මොකද්ද ඔබ ලබා දෙන විසඳුම මොකද්ද ඔබ ලබා දෙන පිළිතුර රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම සම්බන්ධයෙන් වගක වියුත්තන් පිළිබඳව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී Mahabankwe Mudal Mandale City Atam Pugdilin eat a rijuam of Vagakiviyutu Bava Shrestadikarane Handunagina Tibiadi Ha Tavamat Bankulot Bahavin Midimata Veradaran Rataka Pradhana Mulya Niyaman Ayatanelisa Tama Vatu Pedikara Ganima Sadaha Oun Tati Sadacharatma Kaiti Pilivandava Raja Agaima Kebandud Among Ahana Kamati Utumagi Shrestadikarane Tindukara Rata Bankolot Vimata Vagaki with the Pudgalan. Eka Raja Paksavarun Gananava Katulua, make Inno Nivat Kabral, Hitabu Mahabanku Adipatituma, then Yatat making Vadivinod, W.D. Lakshman, Yatat Vadivinod, Yatat Tekadami Vadikaragate, Mangahanda Kamati, Mukad Raja Mate, Atam Varta Avalat Anu. Mema Vatu Pedikaraganimata Hetu Washin Penwa di Yakte Uddamane Saha Buddhigalane Buddhigalane at Hetu Lesaha, Velakwe Haki, Ekamakramavede, Vatu Pedikirima Lesa Rajat Handunagan at the Ubutumala Piligan or Hilan Mahabankuat made the issues in the Karanana, Mayakarin, Ubutumala Piligan at owner, Anikut Shastra, Visheshagnin. Eva game Vurutia Vedin Rata Atahariane Ekata Pradhanatama Pilimaka Vatu Pedikiri Uba Ea Mahapolue Atarta Kishkaranata Balapurtuino Mulya Pratipati Palane Atam Pradhana Nirnaika Palane Kirim Nohaki Vimama Vatu Pedikirim at Hetu Akwashin Sri Lanka Mahabanku Nildaharin Salakim Raja Sadharni Karane Karane Kesed මොකද්ද රජයේ ස්ථාවරය? ඒ වගේම ආර්ථික අර්බුදයේ හමුවේ සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට ලක්ව තිබියදී හා සමස්ත රාජ්‍ය සේවයම දැඩි මූල්‍ය පාලනයට ලක්කොට තිබියදී හුදකලා ආයතන ලෙස මෙම බාහිර තත්ත්වයන් පිළිබඳව නොසලකා සිය වැටුපා දීමනා ඔවුන් විසින්ම වැඩි කර ගැනීම වැළැක්වීම සඳහා රජයේ සතු ඇති වැඩපිළිවෙළ කුමක්ද? Then Balando Butumala පරාටේ නීතිය අත්හිටෙව්වයි කිව්වා. ඒක ගැන මම ඊයේ ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නෙට උත්තරක් දෙන්න බෑ කල්ලිල්ලුවා බ්‍රහස්පතින්ද වෙනකන්. හැබැයි පරාටේ නීතිය අත්හිටවන්නට ඔබලට හැකියාවක් නැහැ. මොකද වාණිජ බැංකු ඔක්කොම දැන් තරඟයට වෙන්දේසි කරගෙන යනවා. හැබැයි ඔබතුමාලගේ ඇස් ඉදිරි පිටම මහ බැංකුවේ පාලන අධිකාරිය තීන්දුව කරනවා 70%ක වැටුප් දීමනා වර්ධනයක් ක්‍රියාත්මක කරන්න. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් මෙම වැඩිවීම ආපහු හරවන්නට රජයේ මැදිහත් වෙනවද නැද්ද? මොකද මහ බැංකු අධිපතිවරයා පත් කරේ විපක්ෂ නායක නෙවෙයිනේ. මහ බැංකු අධිපතිවරයා පත් කරේ රට බංකොලොත් කරපු ආණ්ඩුව. මම අහන්න කැමති මේ වැඩිවීම ආපහු හරවන්නට රජයේ මැදිහත් වෙනවද? ඒ වගේම මම අහන්න කැමති දැන් මේ වැටුප් වැඩිවීම මහ බැංකුව සාධාරණීකරණය කරලා තිබෙන්නේ සාමූහික ගිවිසුම හැටියට. දැන් එක පැත්තකින් මේ සාමූහික ගිවිසුම් ලියාපදිංචි කරලත් නැහැ, ඒක නිත්‍යානුකූලත් නැහැ, ඒ වෙනුවෙන් ගැසට් ලේඛන ඉදිරිපත් කරලත් නැහැ. හැබැයි තවත් පැත්තකින් අනෙකුත් රජයේ ආයතනවල සාමූහික ගිවිසුම් අනුමත නොකරන්නට මහා භාණ්ඩාගාරය තීන්දුව කළා තිබෙනවා. මොකද මේකේ සදාචාර සම්පන්න භාවය. මහ බැංකුවට එක ප්‍රතිපත්තියකුත් රටේ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කරන අනෙකුත් රජයේ ආයතනවලට තවත් ප්‍රතිපත්තියක්. ඇයි මේ දෙබිඩි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියලා මම අහන්න කැමතියි. ඒ වගේම මම අහන්න කැමතියි මහ බැංකුව සහ මහ බැංකුවේ අරමුදල් රජයේ මූල්‍ය පාලන යටතේ තිබෙනව බව ඔබ පිළිගන්නවද නැද්ද? හෙලින් උත්තරයක් දෙන්න මේවට. ඒ වගේම මම ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමති මේ විවිධ ආයතන වැටුප් වැඩි කර ගැනීමේ සදාචාර සම්පන්න භාවය ගැන කතා කරොත් ඔබතුමා දන්නවද දන්නේ නැහැ මැතිවරණ කොමිසමට තිබෙනව බලතල තමන්ටම වැටුප් තීන්දුව කරා. ඒක තියෙන්නේ පනතකින් නෙමෙයි, ඒක තියෙන්නේ උත්තරීතර නීතියට අනුව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව. ඒතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට දීලා තිබෙනවා ඒ බලතල. හැබැයි මැතිවරණ කොමිසම ඇත්ත වශයෙන්ම සීමාවෙන් පිට ගිහිල්ලා නැහැ. ඔබතුමා නොදන්නවා නම් මම පෙන්වන්න කැමතියි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104(e)(4) ඒකට අනුව බලන්න මැතිවරණ කොමසාරිස් ජෙනරල් වරයාට පුළුවන් කොමිෂන් සභාවේ වෙනත් නිලධාරින්ගේ ඒ වැටුප් ඔක්කොම තීන්දුව කරන්න. ඒ ස්වාධීනත්වය දීලා තිබෙනවා. හැබැයි ඒගොල්ලෝ මේ ආකාරයට 70%කින් වැටුප් දීමනා වැඩි කරගෙන නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඒගොල්ලන්ට බලතල දීලා තින්නේ පනතකින් නෙවෙයි, පනතකින් විතරක් නෙවෙයි. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව ඒ විදිහට හැසිරෙනකොට මහ බැංකුව සහ මහ බැංකු පාලන අධිකාරිය මේ විදිහට හැසිරෙන එක සදාචාර සම්පන්නද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම මේ මහ බැංකුව ස්වාධීන කිරීමේ අනපන ගෙනාවේ දේශපාලන ඇඟිලි ගැසීම් නතර කරන්නට. ඔබ හොඳටම දන්නවනේ බීබී ජයසුන්දර මහත්ම ඇතුළු ඒ කාලේ විවිධ පුද්ගලයෝ මහ බැංකුවට උපදෙස් දුන්නා. මහ බැංකුවට මුදල් අච්චු ගහන්නේ කවද්ද, මුදල් අච්චු ගහන එක නතර කරන්නේ කවද්ද, මේ ඔක්කොම නිවාඩ් කබ්‍රාල්ල පීවී ජයසුන්දර ක්‍රියාත්මක කරපු දේ. ඒක ඒ වගේ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් මේ මහ බැංකු ආරක්ෂා කරන්නටයි මේ මහ බැංකුව ස්වාධීන කිරීමේ අනපනත් ගෙනාවේ. හැබැයි මහ බැංකුව ඇත්ත වශයෙන්ම තමන්ට ලැබුණු ස්වාධීනත්වයත් උපයෝගී කරගෙන ඉතිහාසයේ සිට මෙහෙමයි කරගෙන ආවේ. එහෙනම් බංකොලොත් වෙච්ච රටෙත් අපි 70%ක් වැඩි කරගන්නවයි කියලා ඒගොල්ලෝ දැන් වැඩි කරගෙන තිබෙනවා. මං අහන්න කැමති බොහොම කෙලින් උත්තරයක් දෙන්න, මේ මහ බැංකු පනතට ඔබ සංශෝධනයක් ගෙන එනවද? මේ වගේ ක්‍රියාකාරකම් වලට යොමු නොවන ආකාරයට මහ බැංකුවට මේ වගේ අත්නොමතික තීන්දු තීරණ ගන්නට බැරි වෙන ආකාරයට ඔබ සංශෝධනයක් පනතට ගෙන එනවා. කරුණාකර මේ අහපු ප්‍රශ්න වලට ඍජු පිළිතුරු බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, අද මුළු පෙරවරුවේම මේ මහ බැංකුවේ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. මේ අහන මේ උත්තර දීපු ප්‍රශ්නවලට විශේෂයෙන්ම අගමැතිතුමා ජනාධිපතිතුමා උත්තර දීපු ප්‍රශ්නවලට එවගේම ඊයේ දිනේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ ඒ අදාළ නිලධාරීන් ගෙනල්ලා ප්‍රශ්න කරා. ඊළඟට ආචාර්ය හර්ෂල් සිල්වා රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවේදී ප්‍රශ්න කරා. මේකකටවත් විපක්ෂ නායකතුමා සම්බන්ධ වෙලා නැහැ කියන එක ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. මොකද ඊයේ කොහොමත් ඔබතුමාගේ රැස්වීමට සම්බන්ධ වෙන්නේ නැතුව ඇති. මොකද එතුමා මෙතන ගොඩක් කාලේ ඊයේ ගත්ත හින්දා. ඉතිගරු කතානායකතුමනි, මේ සාකච්ඡාවලත් අද දිනේ විශේෂයෙන්ම අගමැතිතුමා සහ ඊට පස්සේ ජනාධිපතිතුමා කරපු පැහැදිලි කිරීම තුලත් මේ අහපු සියලු ප්‍රශ්න වලට උත්තර තියෙනවා. ඊළඟට ගරු කතානායකතුමනි, අපිට දැන් මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාපතිතුමා ඊයේ පැවති සාකච්ඡාව අනුව වාර්තාවක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා කිව්වා. එතකොට ඒ වාර්තාව අපිට ලැබී යුතුයි. ඉදිරියේදී අපි ගන්න යම් යම් තීන්දුව පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වගේම ගරු කතානායකතුමනි, මම එවලේ මතු කරා එක ප්‍රශ්නයක්. දැන් මේ රටේ ආර්ථිකය සාවර කරන්න ගත්ත වැඩපිළිවෙල තුල වෘත්තීය සමිති විසින් උද්ඝෝෂණය කරද්දී විපක්ෂ නායකතුමා ජනතා විමුක්ති පෙරමුණත් දිගින් දිගටම මේ වෘත්තීය සමිති වලට සහයෝගය දක්වුවා. එතකොට ඒ වෘත්තීය සමිතිම මේ ආකාරයට පාලන අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා මේ පවතින තත්ත්වය තුළ වැටුප් පැඩවීමක් සිදු වුණාම වෘත්තීය සමිති සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා සහ ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය මොකද්ද? මෙහෙම දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්න බෑ ගරු කතානායකතුමනි. තමන්ට වාසි වෙද්දී එක විදිහකටත්, ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීදී ඔවුන්ට පක්ෂපාතී වෙන්නත්, ඊළඟට තමන්ට දේශපාලන මාතෘකාවක් ඇද්දී ඒ දේශපාලන මාතෘකාවට මේ සහයෝගය ගන්න අර වෘත්තීය සමිතියේ විරුද්ධ වීමත් මේ දෙබිඩි ප්‍රතිපත්තිය අපිට රජයකට අනුගමනය කරන්න බෑ, පිළිගන්නත් බෑ. ඉතින් ඉස්සෙල්ලා අපිට විපක්ෂය කියන්න මේ සාකච්ඡා සම්බන්ධයෙන් වෘත්තීය සමිති සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය මොකද්ද කියන එක කියන්න. මේක ඉතාම වැදගත් කාරණා. ඊළඟට දෙවෙනි කාරණේ, ඉතාම පැහැදිලිව පනත ප්‍රකාරව පනත දෙන වගන්ති ගැන කිව්වා. කොහොමද කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට ඒකබද්ද අර මුදලට මුදල් බැරවෙන්නේ? ඒ මුදල් පාලනය කොහොමද පාර්ලිමේන්තුව විසින් සිදු කරන්නේ? මහ බැංකුව කොහොමද ඉතිහාසය ඉඳලා කටයුතු කරන්නේ? එතකොට ගරු නියෝජ ගරු කතානායකතුමනි, දැන් මේ මීට කලින් ආපු කලෙක්ටිව් අග්‍රීමන්ට් එක අනුව මුදල් මේ වැටුප් වැඩිවීමේදී, ඒ කියන්නේ ආර්ථිකයේ දරුණුම අවපාතය තිබ්බ අවස්ථාවේ මේ අය එතකොට කටවහගෙන හිටියා. කවුරුත් ප්‍රශ්න කරේ නැහැ. ඇයි මේ අවස්ථාවේ? ඒ හින්දා ගරු කතානායකතුමනි, මේක පිටිපස්සේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. දෙවනි කාරණේ, සදාචාරාත්මකව මේක සිදු විය යුතුද නැද්ද, ප්‍රමාණයන් මොනවාද කියන එක පිළිබඳ අද වාදයක් රටේ පවතිනවා. එතකොට මං හිතන්නේ රජයට ඇවිල්ලා දික්කල්ලා ඒක කතා කරන්නේ නැතුව මේ මතුවලා තියෙන කාරණේ පිළිබඳව අපි රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව අහම ඒ පිළිබඳව සාකච්ඡා කරලා යම් යම් වෙනස්කම් සිදු කළ යුතු නම් අපි ඒ පිළිබඳවත් පාර්ලිමේන්තුවේ කතා කරලා අපි එකඟතාවයකට අපිට එන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ උදෙත් එක ප්‍රශ්නයක් අහනවා ගරු කතානායකතුමනි, ඒ කියන්නේ රටේ පාර්ලිමේන්තුවේ පද අගමැතිතුමාගෙන් ප්‍රශ්නේ අහනවා. ඉතින් ඒ ප්‍රශ්නේ අගමැතිතුමාගෙන් අහලා පිළිතුර ලබාගෙන ඊට පස්සේ නැවත ඇමතිවරයෙක්ගෙන් ප්‍රශ්නය අහන එකත් මං හිතන්නේ එච්චර සදාසර සම්බන්ධ නැහැ. එතනින් පේනවා විපක්ෂයේ මන්ත්‍රීවරුනුයි තමන්ගේ කණ්ඩායමයි විපක්ෂ නායකතුමයි අතර සහසම්බන්ධයක් නැහැ. න්‍යායපත්‍රය පිළිබඳ අවබෝධයක් නැහැ. ඉතින් ගරු කතානායකතුමනි, ඒ සම්බන්ධයෙන් උත් විශේෂම කාලයේ සම්බන්ධයෙන් ඔබතුමා අවධානය යොමු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. අපි මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව අහම මේ පිළිබඳව සාකච්ඡා කරන්න සූදානමින් ඉන්නවා.
ඔව්, විපක්ෂ නායකතුමා ඉක්මන් කරන්න. ඔව්, මම කනගාටු වෙනවා මේ අවස්ථාවේ සේමසිංහ අමාත්‍යවරයා දන්නේ නැහැ මම පැය ගණනාවක් හර්ෂද සිල්ල මැතිතුමාගේ කමිටුවේ ඊයේ හිටපු බව. ඔබතුමා එතනින්නුත් බොරුවක් මේ සභාවට කියා. හරි, තොරතුරු දැනගෙන කතා කරා. මම එතනදී කරුණු කාරණා අවබෝධ කරගෙන තමයි මම වෙනමම ප්‍රශ්නයක් ඇහුවේ. මම ඔබට මං හිතන්නේ අකුරු කියවන්න පුළුවන් නේද? ආ, මරික්කාර මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ වෙනස තේරෙන්නේ නැද්ද? ඔබට සාක්ෂරතා වෙන්නේ නැද්ද? අකුරු කියවන්න බැරිද? මං ඇහුවේ වෙන ප්‍රශ්නයක්. මරික්කාර මන්ත්‍රීතුමායි අනිත් අය ප්‍රශ්න ඇහුවයි කියලා. මොකද ඔබට මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මොකද බුද්ධියක් නැද්ද? දැනුමක් නැද්ද? ඥාණයක් නැද්ද? අකුරු කියවන්න බැරිද? කවුද අපි කවදද අපි මේ මහ බැංකුවේ වෘත්තීය සමිතිත් එක්ක කතා කරලා 70%ක වැටුප් වැඩිවීමකට එකඟ වුණේ විපක්ෂයක් හැටියට? කවදද? මොන බොරුද ගහන්නේ? මෙයාට උත්තර දෙන්න බැරුව මේ ඉන්නේ. උත්තර දෙන්න බැරුව මේ අගමැතිතුමා උත්තර දුන්නලු, ජනාධිපතිතුමා උත්තර දුන්නලු. ජනාධිපතිතුමා උත්තර දුන්නේ නැහැ මේවට. මං අහන්න කැමති බොහොම පැහැදිලිව, ඔබ සහ ඔබගේ රජය මේ වැඩි කිරීම ආපහු හරවන්නට වැඩ කටයුතු කරනවද නැද්ද? පළවෙනි ප්‍රශ්නේ. කෙලින් උත්තරයක් දෙන්න, නිකන් වට යන්නේ නැතුව. දෙවෙනි ප්‍රශ්නේ තමයි,
මේ වගේ දෙයක් මතු සිදුනවන්නට මේ මහ බැංකුවේ ස්වාධීනත්වයේ නාමයෙන් තම තමන්ට ඕන ඕන විදිහට වැටුප් වැඩි කරගන්නට ඉඩ නොතබන පනතට සංශෝධනයක් ගෙන එන්න කටයුතු කරනවද නැද්ද?
කතානායකතුමනි, අපිට
කතානායකතුමනි, මේ පළවෙන්ම මේ විපක්ෂ නායකතුමයි කණ්ඩායමයි ඔක්කොම එකට වැඩ කරන්නේ, ඒක මම සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න ඕනේ. දෙවනුව කියන්න ඕනේ, මේ මහ බැංකුවේ අර පනත ගේනකොට අපි ඒ මූලධර්මයට එකඟ වුණා, ස්වාධීන මහ බැංකුවක් තියෙන්න ඕනේ කියලා. නමුත් වගවීම පිළිබඳව යම් කිසි වෙනස් වීම කරන්න ඕනේ කියලා එදා අපි 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 පුද්ගලිකවත් හම්බුණා කාමරේ. ඊට පස්සේ මම ඒව ගෙනාවා. ඊට පස්සේ කිව්වා නීතිපතිත් සමාලේවට විරුද්ධ වුණා කියලා ඔය කතාව ආවා. ඒ වෙලාවේ මට මතකයි අගමැතිතුමාත් මෙතන හිටියා. මං කිව්වා අගමැතිතුමා මේක කරන්න එපා. මහා බැංකුව ස්වාධීන වෙන්න ඕනේ. නමුත් මහා බැංකුව වගකීමක් තියෙන්න ඕනේ, වගවීමක් තියෙන්න ඕනේ කියන එක. මට බොහොම කනගාටුයි කියන්නේ ඒක ප්‍රතික්ෂේප වුණා. මොකද මහා බැංකුවටත් වගවීමක් තියෙන්න ඕනේ. සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාත් මෙතන ඉන්නවා. එතුමත් එකඟ වෙනවා මේ ප්‍රතිපත්තිය ගැන. වගවීමක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මේක දැන් වුණත් කරන්න කියලයි මගේ යෝජනාව.
ඔව් මුදල්ලමතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම හර්ෂද සිල්වා මැතිතුමත් ඉරාන් වික්‍රමරත්න මැතිතුමත් අපිත් එක්ක දීර්ඝව මේ පනත සම්මත කරන අවස්ථාවේ විවාදයේදී සභාව තුලත් සභාගමෙන් පිටත් සාකච්ඡා කරා. ඇත්තටම මේ කියන කාරණාව පිළිබඳ සාකච්ඡාවක් කරේ නැහැ. ඉතා පැහැදිලි මේ කියන කාරණාවත් මහ බැංකුවට තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලි ගැහිමක් වෙන්නේ නැතුව පවතින තත්ත්වයට ගැලපෙන ආකාරයට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නිදහස සහ ස්වාධීනත්වය ලබා දීම කටයුතු කරලා තියෙනවා. එකක් තමයි මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් පනතත් අතර සහසම්බන්ධයක් නැහැ. ඊළඟට ඒ පනත ක්‍රියාත්මක කරද්දී මෙතන සංශෝධනය කරද්දී ඉරාන් මන්ත්‍රීතුමා සහ හර්ෂ මන්ත්‍රීතුමා යෝජනා කීපයක් ගෙනාව සංශෝධන වශයෙන් ඉදිරිපත් කරන්න. අපි ඒ අවස්ථාවේ නීතිපතිතුමාගෙන් විමසීමක් කරා. මොකද මේ පනත අධිකරණයට ගිහිල්ලා ගරු කතානායකතුමනි පාර්ශවයන් රාශියක් අධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංශෝධනත් අපිට නිර්දේශ කළා තිබ්බා. එතකොට ඒ අනුව කටයුතු කිරීමේ වගකීමක් රජයට තිබ්බා. එතනදී පැහැදිලිවම නීතිපතිතුමා කිව්වේ මේ පවතින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීලා තියෙන නියෝග අනුව කටයුතු කිරීමේ වැදගත්කම සහ ඒ තියෙන යෝජනා කොතෙක් දුරට ඒ අවස්ථාවේ කාර්ක සභාවේදී සංශෝධන හැටියට ඇතුළත් කරගන්න පුළුවන්ද බැරිද කියන කාරණය තමයි නීතිපතිතුමා පෙන්වලා දුන්නේ. අපි වග බලා ගත්තා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දීපු තීන්දුව වලට පරබාහිර තීන්දු නොගෙන ඒ අනුව කටයුතු කරන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාව රජයටත් පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව ලබා දෙයි කිය. ඒ වාර්තාව ලබලා දුන්නට පස්සේ අපිට පුළුවන් ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කරලා ඒ යම් යම් වෙනස්කම් සිදු වෙ යුතුද කියලා බලලා සංශෝධන ගේන්න ඕනෙද කියලා බලලා ක්‍රියාත්මක කරන්න. ඉතින් නමුත් ගරු කතානායකතුමනි, මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ රට ඉස්සරහට ගෙනියද්දී ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඇති වෙන අවධානය වෙනත් අතකට යොමු කරන්න යම් යම් කණ්ඩායම් උත්සාහ කරනවා. මේ ඇති වෙලා තියෙන තත්ත්වයට අපිට පුළුවන් මැදිහත් වීමක් රජය හැටියට අපිට පුළුවන්. ඒකයි ජනාධිපතිතුමා පැහැදිලිවගේ මේ වාර්තාව ආවට පස්සේ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට තීන්දුවක් ගන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි සූදානම් ඉන්නවා. ඉස්සෙල්ලා වාර්තාව අපිට ලබා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා.
අතුරුලී රතන ස්වාමීන් වහන්සේ. ගරු කතානායකතුමනි, එහෙනම් විනාඩියක් ගන්න.
දැන් මේ අය අපේ හර්ෂ සිල්ලමැත්තුව වර්ණනා කරනවා. අපි ඒ කියන්නේ සතුටු වෙනවා. හැබැයි හැබැයි මේක පුදු වැඩේ කියන්නේ ඔබතුමා අවුරුදු දෙකක් එතුමාට මුදල් කමිටුවේ සභාපතිකම දුන්නේ.
මේ පරණ කතාව
නේද? නෑ නෑ පරණ කතාව නෙමෙයි.
ඔව්. දැන් ඇති උක.
දැන් තමයි එතුමාගේ වටිනාකම තේරු කරන් තියෙන්නේ.
හරි.
අපි සටන් කරුවා එතුමාට දෙන්න කියලා අවුරුදු දෙකක් දුන්නේ.
හරි. දැන් හරි තේරුම් ගන්න.
දැන් හිර උඩාම. හරි. දැන් හිර උඩාම හරිස සිල්ලාගේ උදව් ඉල්ලනවා. ලැජ්ජ නැද්ද? ආණ්ඩුවක් නේ ඕගොල්ලෝ.
හරි.
ඕගොල්ලෝ ආණ්ඩුවක්ද?
හරි හරි. ඔව්.
උපදෙස් ලබා ගත්තොත් හොඳයි. කිරියල් ඇමතුමා ගත්තොත් එතුමාට පුළුවන් විපක්ෂයේ සංවිධායක මීට වඩා හොඳට කරන්න.
හරි, බොහොම ස්තුතියි. ඔව්, අතුරු රතන ස්වාමීන්
වහන්සේ, ගරු කථානායකතුමනි, මේ ගරු කථානායකතුමනි, මේ අපේ මුදල් රාජ්‍ය ඇමතුමා දැන් ප්‍රශ්න ගොඩකට උත්තර දුන්නා. ඇත්ත වශයෙන්ම විපක්ෂයත් ආණ්ඩුවත් ඉස්සෙල්ලාම කතා කරන්න ඕන ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නෙට අදාළව මේ මහ බැංකු පනත පටන් ගත්තේ කවද්ද? 1949 මගේ දැනුම හැටි. ඒ පනත කියවලා බලලා ගරු කථානායකතුමා ඉදිරිපත් කරනවා. මම එක තප්පර 30යි ගන්න ගරු කථානායකතුමනි. ඒ නිසා ඔබතුමාලා මේ පනත ගෙනාවෙත් ඔබතුමාලා. ඒ නිසා මේක දෙපාර්ශ්වයේම කතා කළා. මේක යලි මේ අර්බුදයේ තුල සලකා බලන්න කියලා මම ගරු කථානායකතුමනි ඉල්ල හිටිනවා. මගේ ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්න කැමතියි. ගරු කථානායකතුමනි, බලශක්තිය රටක ස්වාධීනත්වය පිළිබඳ ඉතා වැදගත් නිර්ණායකයක්. මොකද අපේ බලශක්තිය අපි සතු නෙවෙයි නම් අපි ඕනම රටකට පාලනය කරන්න පුළුවන්. මේ වන විට පුනර්ජනනීය බලශක්තියට අදාළව උතුරු හා නැගෙනහිර පළාතේ අක්කර දහස් ගණනක් අදානි සමාගමට ලබා දී ඇති බවත්, විදුලි ඒකකයක් මිලදී ගෙනව දෙනු රුපියල් 50ක් වන බවත් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒවා මාධ්‍යවල ගියපු තොරතුරු. සාමාන්‍ය වහල මත සෝලා පැනල් සවිකිරීමෙන් ලබන විදුලියට ගෙවන මුදල මේ වෙනකොට රුපියල් 40කට ආසන්න වෙනවා. අපි ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මුලින්ම ඒක බොහෝ කාලයක් රුපියල් 22කට 21කට වගේ අඩු මුදලකට තිබුණි. ඒක අද රුපියල් 30 ප්‍රමාණය අනුව 38 37 වගේ ප්‍රමාණයකට ගිහිලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. අපි දිගට මිල්ලුවා ඒක වැඩි වුණාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද එතකොට වාණිජමය වශයෙන් මේකට උනන්දු වෙන නිසා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අදානි සමාගමට පමණක් රුපියල් 50කට අපි ගන්නවා නම් ඒක විදේශීය සමාගමකට අපි ගෙවන්නේ කියන ගැටලුව පැනනගිනවා. ඒ පිළිබඳව මම හිතන්නේ ඇමතුමා පැහැදිලි කරයි. සූර්යාලෝකයේ සුළඟ අපට ස්වභාවිකව ලැබෙන දෙයක්. එහෙත් අවසානයේ එමගින් නිපෝදන සූර්යාලෝකය හා සුළඟ ප්‍රභවය විදේශීය සමාගමකට දුන් පසු අපහට ඇති වාසිය අහිමි වෙනවා. දැනට පවත්නා තාප බලාගාර හා ජල විදුලි බලාගාරයෙන් ලබා ගන්නා විදුලියට අමතරව තවත් විදුලි ඇත්ත වශයෙන්ම මම 41ක් කියලා දාලා තියෙනවා. මේක 3න් 1කට විතර ප්‍රමාණයක් අපිට විදුලිය ලබා ගන්න වෙනවා තෙල් පුච්චල සහ වෙනත් විවිධ මාර්ගවලින්. ඒ අනුව එය මෙගාවෝට් 1000ක් පමණයි කියලා අපි හිතන්න පුළුවන් අනුමාන වශයෙන්, ආසන්න වශයෙන්. එය රජයේ ඇත්ත වශයෙන් මේ මෙගාවෝට් 1000 අපට පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම තමයි අපේ ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව දැනට හදපු ජනන සැලැස්ම අනුවත් ප්‍රතිපත්තිය. අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ මේක ඉදිරියට ගෙන යන්න දුන්නේම නැහැ. මේ සඳහා කිසිම ගල්ලංගුරු වලට වෙනත් දේවල් වලට සහන ලබා දුන්නට කිසි කලෙක පුනර්ජනනීය බලශක්තියට සහන ලබා දුන්නේ නැහැ. ඒ වගේම ඩෙන්ඩ්‍රෝ පවා එක් කාලයක යම් කිසි ආකාරයක වර්ධනයක් තිබුණා. ඒවා පහුගිය කාලේ මෙතුමගේ කාලේ නෙවෙයි, ඊට කලින් ඒවා සම්පූර්ණයෙන් විදුලි බල මණ්ඩලයේ විසින් අධහැරීමත් කරනු ලැබුවා. කෙසේ වුණත් දැන් අපි දන්නවා යම් කිසි භූමියක සෝලා ඉදිකරනවා නම් ඒක ඒක කැලෑ කපලා සුද්ධ කරලා ඒක කරන්න ඕන. ඒක බහුවිධ විදියට තමයි බොහෝ රටවල් කරන්නේ. ඒ කියන්නේ යටි වගාවල් තියෙනවා, ඒක බහුවිධ විදියට පාවිච්චි කරනවා. ඉතින් මේ අදානි සමාගමත් එක්ක මේ ඇති කරගත්ත ගිවිසුම අනුව මේ ඉඩම් පාවිච්චි වෙන්නේ කොහොමද? මේක ඒක ඒකීය විදුලිය පමණක් නිපදවනවා කියලා ගත්තොත් ඒකේ අපට විශාල වාසි ගොඩක් තියෙනවා. ඊළඟට පරිසර තත්ත්වයන් ගැන තියෙන සැලකිල්ල අපි අනිවාර්යයෙන්ම අවධානයට යොමු කරනවා. ඒ අනුව උතුරු පළාතේ සෝලා සවිකිරීමට චීනියට අපි නීත්‍යානුකූලව කලින් ලබා දුන්නා. ලබා දුන්නම ඒ ටෙන්ඩරේ ඔවුන් ලබාගත්තේ නීත්‍යානුකූල ටෙන්ඩර් පටිපාටියට. ඒක අහෝසි කරා. ඒ කොහොමද අහෝසි කරේ? මොකද්ද ඒකට හේතුව? අදානි සමාගමට සෝලා සවිකිරීමට ඉඩකඩ ලබා දීමේදී අනුගමනය කළ ප්‍රතිපත්තිය කුමක්ද? එය නීත්‍යානුකූලද? ඒ එක ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල කීයද? ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය හා මෙගාවට් ප්‍රමාණය කීයද? බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, පිළිතුරු ලබා දෙනවා. අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්නය ප්‍රශ්න අංක 1 උතුරු පළාතේ සෝලා සවි කිරීමට චීනයට ලීත්‍යානුකූලව ලබාගත් ටෙන්ඩරය අවලංගු කරේ මන්ද මේ සම්බන්ධයෙන් චීනයට ටෙන්ඩරයක් ලබා දී නොමැත චීන රජය එවැනි ඉල්ලීමක්ද කර නැත අංක 2 අදානි සමාගමට සෝලා සවි කිරීම ඉඩකඩ ලබා දීමේදී අනුගමනය කළ ප්‍රතිපත්තිය කුමක්ද නීත්‍යානුකූලද අදානි සමාගමට සෝලා සවි කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දී නොමැත ප්‍රශ්න අංක 3 සහ 4 පැන නොනගි ගරු කථානායකතුමනි අතුරුලී රතන ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න 4 යොමු කරමින් උන්වහන්සේ යම් ප්‍රකාශයකුත් නිකුත් කරා මේ අදානි සමාගම වෙනුවෙන් අක්කර දහස් ගණනක් ලබා දීලා රුපියල් 50ක වගේ මුදලක්ට විදුලි ඒකකයක් මිලදී ගන්න මාධ්‍යෙන් එහෙම කරලා තියනවා කියලා මාධ්‍යෙන් නෙවෙයි ගරු කථානායකතුමනි මේ ප්‍රකාශ කරේ විමල් වීරවංශ ඇමතුමා මන් දන්නේ විමල් වීරවංශ හිටපු ඇමතුමාට අදානි සමාගමෙන් එහෙම යෝජනාවක් දුන්නද කියලා. මොකද ශ්‍රී ලංකා රජයට විදුලි බල මණ්ඩලයට ඇගෙයීමට ලක් කරන යෝජනාව ඇතුලේ දීලා තියෙන්නේ ඇමරිකානු 7.897ක්. 7.897ක් කියලා කියන්නේ ගරු කථානායකතුමනි රුපියල් අපේ රුපියල් 27.765යි. එතකොට අපි දැන් අපේ ෆීඩින් ටැරිෆ් එක යටතේ ඔබ වහන්සේම කිව්වා පහුගිය කාලේ 2022 මේ පාර්ලිමේන්තුවේ 23 අපෙන් ඉල්ලීමක් කරා අපිට චෝදනාවකුත් කළා මේ වහලේ මත සවි කරන සූර්ය පැනල වලට රුපියල් 22යි දෙන්නේ ඒක ධෛර්යමත් කරන්න රුපියල් 45ක් රුපියල් 50ක් දක්වා ගෙනියන්න කියලා. එතරේ අපි ඒ අවස්ථාවේ කමිටුවක් දාලා ඒ අවස්ථාවේ තියෙන ඇමරිකාන් ඩොලර් එකේ අගය අපේ තියෙන අපේ පොලි අනුපාතිකය මේ කියන කාරණාත් එක බලලා ආනයන වේදම් දිහා බලලිවර්ලා ඒ ෆීඩින් ටැරිෆ් එක ගෙනිච්ච රුපියල් 37ක් දක්වා. දැන් අපි ගෙවනවා වහලේ මත සවි කරන සූර්ය පැනල් එකට රුපියල් 37ක්. එතන ෆීඩින් ටැරිෆ් එක හරහා ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා. ඒ වගේම සුළං බලාගාරවලට. ඒකෙත් තියෙනවා 10 මෙගාවොල්ට් වලට අඩුවට ෆීඩින් ටැරිෆ් එකක්. ඒ ෆීඩින් ටැරිෆ් එක හරහා දැනුත් ගෙවනවා කථානායකතුමනි 10 මෙගාවොට්ස් වලට අඩු නම් අපි ගෙවනවා සුළං බලාගාරවලට රුපියල් 43කට වැඩි මුදලක්. එතකොට මේ අදානි සමාගමෙන් අපි එකක් සෝලා ව්‍යාපෘතියක් සඳහා ඔබ වහන්සේ ප්‍රශ්න අහලා තිබුණේ සෝලා ව්‍යාපෘතියකට අපි දීලා නැහැ. උන් සුළං ව්‍යාපෘතියක් වෙනුවෙන් උන්ගේ යෝජනාවක් දීලා තියෙනවා. හැබැයි දීලා තියෙන යෝජනාවේ කොයි වෙලාවකවත් රුපියල් 50ක යෝජනාවක් දීලත් නැහැ. එහෙම යෝජනාවක් අපි අරගෙනත් නැහැ. ඒ ලබා දීලා තියෙන යෝජනාව ඇතුළේ තියෙන රුපියල් 30කට අඩු ප්‍රමාණයක් තමයි ඒකකට ලබා දීලා තියෙන්නේ. සෝ මම විශ්වාස කරනවා අපිට අපි රුපියල් 37ක් දැන් ගෙවනවා සෝලා වලට රුපියල් 43ක් ගෙවනවා අපි ෆීඩින් ටැරිෆ් එකෙන් විදුලියට දේශීය සමාගම් වලට ඉතින් අපිට රුපියල් 30කට අඩුවට හම්බ වෙනවා නම් ඒක අපේ රටට ලැබෙන වාසියක් කියන එක. ඒ නිසා ඒ වගේම ගරු කථානායකතුමනි අපේ මේ පහුගිය කාලේ විශේෂයෙන්ම යාපනයේ අර්ධද්වීපයේ උන්වහන්සේ අහපු ප්‍රශ්නේ වැරදි මේ චීන රජයෙන් ඇවිල්ලා යෝජනාවක් දුන්නේ නැහැ. උන්වහන්සේ අහලා තිබේ චීනෙට දුන්නද කියන එක. එහෙම චීනෙටවත් ඉන්දියාවටත් අපේ රජය එහෙම මොනවත් දීලා නැහැ. ඒ රටවල් නියෝජනය කරන විවිධ ආයෝජකයෝ ඇවිල්ලා යෝජනා දීලා තියෙනවා. එතර විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩර් කැඳවීමක් කරා අපි මුදල් ආයෝජනය කරලා යාපනයේ තියෙන දූපත් 3ක විදුලිය පුනර්ජනීය බලශක්තියෙන් සිදු කරන ව්‍යාපෘතියක්. ඒකට ඇස්තමේන්තු කළ තිබුණා විදුලි බල මණ්ඩලයට ඩොලර් මිලියන 10ක් වැය වෙනවා කියලා. හැබැයි ඒ වෙලාවේ ඉන්දියානු රජය මැදිහත් වෙලා කියලා කිව්වා ඒක අපේ රටේ මුදල් වැය කරන්න එපා ප්‍රදානයක් හැටියට සම්පූර්ණ මූල්‍ය ප්‍රදානයක් හැටියට ඒ දූපත් 3ේ විදුලිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඩොලර් මිලියන 11ක් අපිට ලබා දෙන්න කියලා. ඉතින් අපි අපේ මුදල් පාවිච්චි කරලා කරනවද අපිට ලැබෙන ග්‍රාන්ට් එකක් අපිට ණයක් නෙවෙයි මුදල් ප්‍රදානයක් ඒ ප්‍රදානය තුල අපි එක කරනවද එසේ මුදල් ප්‍රදානය තුල ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා ඒ ටෙන්ඩර් කැඳවීම අනුව සමාගමකට දීලා තියෙනවා ඒක 7-5ක් අපේ රටට දැන් වැය වෙන්නෙත් නැහැ අනාගතේ වැය වෙන්නෙත් නැහැ ඒක සම්පූර්ණ ව්‍යාපෘතියේ ප්‍රතිලාභය ලැබෙන්නේ යාපනයේ නයිනතිව් ඒ නාගදීප මේ දූපත් 3ක් තියෙනවා ඒ දූපත් 3ේ ජනතාවට ඒ ප්‍රතිලාභය ලැබෙනවා ඒ වගේම ගරු නියෝජ ගතානායකතුමනි ගරු කථානායකතුමනි පරිසර ඇගයීම් වාර්තා අපිට ලබා දෙන්න ඕන ඒ අධ්‍යයනය කරන ආයතන විසින් ඔවුන්ගේ යම් නිර්දේශ තියෙනවා නේද ඒ නිර්දේශ අනුව තමයි අපි ඊළඟ ව්‍යාපෘතිය කරනවද නැද්ද කියන එක තීන්දුව දෙන්නේ දැන් මේකේ මතයක් හදලා තියෙනවා අපි සුළං බලාගාර ව්‍යාපෘතියක් මේ අදානිගෙන් හදන්න හදනවා අදානි කරන හින්දා පරිසර හානියක් වෙනවා කියලා පරිසර අධ්‍යයන වාර්තාවේ තියෙනවා නම් මේකේ පරිසර හානියක් වෙනවා කියලා ඒක අදානි කරත් එනං ඒ හානිය ඇති වෙනවා දේශීය සමාගම් කරත් හානිය ඇති වෙනවා එහෙනම් අපි තීන්දුවක් ගන්න ඕන පරිසර ඇගයීම් වාර්තාවේ කියනවා නම් මන්නාරමේ සුලම් බලාගාර දාන්න බෑ මේ සුලම් බලාගාර ඉදි කරන්න බෑ කියලා. එහෙනම් ඒක අදානිට හම්බෙන්නෙත් නෑ දේශීය සමාගම් වලට හම්බෙන්නෙත් නෑ. එහෙනම් අපි ඒක පුනර්ජනනීය කලාපයක් හැටර අපි ඉවත් කරන්න ඕන. මොකද අපේ රටේ ගැසට් කරලා තියෙනවා මන්නාරම ප්‍රදේශය අපේ තියෙන සුලම් බලයේ හොඳටම තියෙන ප්‍රදේශය මේ ප්‍රදේශය හැටියටත් මේ ප්‍රදේශයේ දිනු කරලා අපි සුලම් බලෙන් අපි පුනර්ජනනීය බල ශක්තිය ගත යුතුයි කියලා. ඒක ලෝක බැංකුවේ වාර්තාවේ තියෙනවා. අක්වර්ල සම්බන්ධයෙන් මීට පෙර වාර්තාවල තියෙනවා මෙතන තමයි හොඳම තැන කියලා. ඒ නිසා යම් කිසි වාර්තාවක තියෙනවා නම් ගරු කතානායකතුමනි ඇගේම් වාර්තාවක මෙන්න මේ නිර්දේශ වලට අනුකූලව කටයුතු කරන්න කියලා ඒ නිර්දේශ වලට යටත්ව තමයි අපි ඒ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අහපු ප්‍රශ්නය පිළිබඳව මම සුදුසුම් කරනවා. මොකද මට මේකට උත්තරයක් ලබා දෙන්න තැනක් තිබුණේ නැහැ. මාධ්‍යෙන් නෙමෙයි මේක වාර්තා කළේ විමල් වීරවංශ මැතිතුමා මේක වාර්තා කරේ. එතුමාට මන් දන්නේ නැහැ පෞද්ගලිකව අදානි සමාගම හෝ කවුරු හරි ඇවිල්ලා එහෙම යෝජනාවක් දීලා තියෙනවද කියලා.
චීන සමාගම කර ටෙන්ඩර් පටිපාටියෙන් තමයි ওই දූපත් තුනේ සෝලා සවිකරන්න දුන්නේ. මම අහලා තියෙන සාධාරණ ප්‍රශ්නයක් මේක චීනේ මම මම පැහැදිලිව කියනවා චීන කම්පැනි තියෙනවා රජයේ සම්බන්ධ සමගාමි කම්පැනි තියෙනවා චීන කම්පැනි තියෙනවා. මොකද ඒ වෙලාවේ තානාපතිතුමා උතුරු ඒ පළාතට ගිහිල්ලා ආරම්භ කිරීමේ උත්සව වලට සහභාගී වුණා. ඒක ටෙන්ඩර් පටිපාටියකට තමයි චීන සමාගමට දුන්නේ. ඒක මම අහලා තියෙන සාධාරණ ප්‍රශ්නයක්. ඒක මේ අහෝසි කරේ මොන හේතුවක් උඩද කියලා.
එමතුමා
ගරු කතානායකතුමනි මේක අහෝසි කරන වෙලාවේ අමාත්‍යවරයා හැටියට කටයුතු කරේ මම නෙවෙයි. අතා අමාත්‍යවරයා හැටියට කටයුතු කරේ ඔබතුමා ඔබ වහන්සේලාත් එක්ක දැන් විපක්ෂේ ඉන්න මන්ත්‍රීවරේ. ඒ වෙලාවේ අහෝසි කරන්නත් තීන්දුවක් තිබුණා. ඒ තීන්දුව තිබුණේ අපේ රජයේ මුදල් වැය කරනවා නම් තමයි අපි ටෙන්ඩර් කල්ලි වෙලා ටෙන්ඩර් එක දීලා තිබුණේ අඩුම ලංසොත බව සමාගමට. හැබැයි ටෙන්ඩර් එකට මුදල් දෙන්නත් ඕන විදුලි බල මණ්ඩලේ හරි රජේ හරිනේ. ඒක අපි ප්‍රධානයක් හැටියට ලැබෙනවා නම් අපිට ටෙන්ඩර් කරන්න බෑ. ඒ නිසා තමයි ප්‍රධානයක් හැටියට ලැබෙන නිසා ඒ ටෙන්ඩර් එක අවලංගු කරලා ඒ වෙලාවේ හිටපු අමාත්‍යවරයා ඒ වෙලාවේ මම හිතන්නේ ජීඑල්පී සමත්තුවක් කැබිනට් මණ්ඩලයේ හිටියා. ඒ වෙලාවේ තීන්දුව ගත්තා මේ ටෙන්ඩර් එකක් කරන්න නැතුව අපි රජයේ මුදල් වැය කරන්න නැතුව ප්‍රධානයක් හැටියට ලැබෙන මුදලින් ඉන්දියාවෙන් ඒක කරන්න ඕන කියලා. ඒතර ඉන්දියාවේ ප්‍රධානයක් හැටියට ලැබෙන මුදල ඒ වෙනම ප්‍රතිපාදන ක්‍රමයක් තියෙනවා ප්‍රසම්පාදන ක්‍රමයක් තියෙනවා ටෙන්ඩර් කරන. ඒ ටෙන්ඩර් ක්‍රමය ගිහිලා තමයි දැන් ඒ අලුත් සමාගම් වලට දීලා තියෙන්නේ. හැබැයි සත පහක් අපේ රටට අපේ රජයට විදුලි බල මණ්ඩලයට දැන් වැය වෙන්නෙත් නැහැ අනාගතේ වැය වෙන්නෙත් නැහැ සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදනයේ අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තුමා අසා ඇති ප්‍රශ්නෙට පිළිතුර 2016 20 20 දක්වා කාල සීමාව තුළ පමණක් විශ්‍රාම ගොස් ඇති විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටු විෂමතාවය ඉවත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 5/2 වගන්තියේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය වන මුදල දළ වශයෙන් රුපියල් මිලියන 7404කි. දැනට රට තුළ පවතින ආර්ථික තත්ත්වය තුළ මෙම මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම අසිරු වී ඇති බැවින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මේ සඳහා ප්‍රතිපාදන සපයාගත් පසු මෙම ගෙවීම කිරීමට සම්බන්ධව නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ හැකි වනු ඇත. තවද මේ සම්බන්ධව දැනටමත් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවට වැඩිදුරටත් සඳහන් කරමි. දෙවෙනි ප්‍රශ්නේ 2024 වර්ෂයේ ජනවාරි මාසය සඳහා විශ්‍රාමිකයන් 7,04,470 සහ පෙබරවාරි මාසය සඳහා විශ්‍රාමිකයන් 7,04,342 සඳහා ජනවාරි මාසයට අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම රුපියල් බිලියන 26කට ආසන්න මුදලක්ද පෙබරවාරි මාසයට අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 27කට ආසන්න මුදලක්ද වැය වී ඇත. එමෙන්ම විස්සයි විසිහතර වසරේ ජනවාරි මාසය සඳහා විශ්‍රාමිකයන්ට පාරිසුද්ධ ගෙවීමට රුපියල් බිලියන 4කට ආසන්න මුදලක්ද 2024 වසරේ පෙබරවාරි මාසය සඳහා විශ්‍රාමිකයන්ට පාරිසෝෂ ගෙවීමට රුපියල් බිලියන 5කට ආසන්න මුදලක්ද වැය වී ඇත. එබැවින් මෙම ගෙවීම් සම්බන්ධයේ තීරණය ලබා ගැනීමේදී පවතින මූල්‍ය තත්ත්වයේ සැලකිල්ලට ගත යුතු වන අතර ඒ සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු වේ. ඒ අනුව උපදෙස් ලැබී ඇත්තේ රජයේ විශ්‍රාමිකයන් සඳහා වැඩි කරන ලද රුපියල් 2500ක මාසික ජීවන වියදම දීමනාව 2024 අප්‍රේල් මස සිට ලබා දෙන ලෙසයි. ඒ අනුව මෙම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 0.3ක් ඇලීරක් 2024 නිකුත් කර ඇත. ප්‍රශ්න අංක 2 රාජ්‍ය සේවයේ පුළුල් වීමත් සමග රාජ්‍ය සේවයේ තනතුරු සංඛ්‍යාව ඉහළ යාමත් විවිධ අමාත්‍යාංශ මගින් තම ආයතන සඳහා බඳවා ගැනීම සිදු කර තිබීමත් හේතුවෙන් රාජ්‍ය සේවයේ සංඛ්‍යාව වසනින් වසර ඉහළ ගොස් ඇත. ඒ අනුව විශ්‍රාමිකයන් සංඛ්‍යාවද ඊට සමානව වර්ධනය වීම දැකිය හැකිය. මේ සම්බන්ධ විවිධ ආයතන හා දෙපාර්තමේන්තු මගින් කටයුතු කිරීම විශ්‍රාමිකයන් සම්බන්ධ නිවැරදි දත්ත වාර්තා නිසි පරිදි නොලැබීමට හේතුවක් වී ඇත. තවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් සිවිල් විශ්‍රාමිකයන්ට මෙන්ම සන්නද්ධ හමුදා වල සේවයේ නියුතු හමුදා සාමාජිකයන් විශ්‍රාම යෑමේ ඔවුන්ගේ වෙතද විශ්‍රාම වැටුප් හිමිවීම සිදු කරයි. හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම සිවිල් විශ්‍රාම වැටුප් ගෙවීමට වඩා වෙනස්ව සිදු කෙරේ. එහිදී ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය හමුදා සාමාජිකයන්ගේ යැපෙන්නන් වෙත හමුදා සාමාජිකයන්ගේ වයස අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා ගෙවීම සිදු කරන අතර ජීවත්ව සිටින දුබලතාවයේ පත් වූ හමුදා සාමාජිකයන් වෙත සේවා විශ්‍රාම වැටුප සමග අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා සහ දුබලතා වැටුප් හිමි ගැන්වීම සිදු කෙරේ. හමුදා සාමාජිකයන්ට අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම වැටුප සමග ස්ථාර දීමනා හිමි ගැන්වීම සිදු කෙරේ. මේ ආකාරයට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත 20.45 තෙක් විශ්‍රාම වැටුප් ගෙවීමට සිදුවන බව නිරීක්ෂණය කර ඇත. මීට අමතරව ක්‍රියාන්විත සේවයේ නිරත වූ පොලිස් හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් සම්බන්ධවද විශ්‍රාම වැටුප් ගෙවීමට දීමනා ගැන්වීමට සම්බන්ධව විටින් විට තීන්දුව තීරණ ගැනීමට සිදුවේ ඇත. ඒ අනුව ගණනය කිරීම සිදු කිරීමේදී පවතින සංකීර්ණතාවය මත ඉදිරි වසර 10ක කාල සීමාව සඳහා විශ්‍රාම වැටුප් වියදම පුරෝකථනය කිරීමට ප්‍රායෝගිකව අපහසු වී ඇත. ඊළඟ ප්‍රශ්නය 2023 අයවැය යෝජනාවද සැලකිල්ලටගෙන ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල පිහිටීම සඳහා යෝජනා සමග 23.01.093.601.20 2023 2 22 වෙනි දිනත අමතර 20 දිනති අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරමින් නීති කෙටුම්පත් සම්පාදනක දෙපාර්තුව විසින් 50 කෙටුම්පත් සකස් කරමින් පවතී. එමගින් මේ වන විට ප්‍රතිලාභ ලබන සමස්ත ගෙවීම් සංඛ්‍යාව කොපමණද පිරිස් තවදුරටත් විශ්‍රාම ගැන්වුම් ලැබීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තු වේද ඒ අදාළ පිළිතුර ගරු කථානායකතුමන අදාළ අමාත්‍යංශයේ භාර අමාත්‍යතුමා ලබලා දෙනවා. ඒ වගේම පිළිතුරු ප්‍රශ්න 5ටත් අදාළ අමාත්‍යංශ භාර අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබලා දෙනවා. ඒ වගේම ප්‍රශ්න අංක 6ත් ඊට අදාළ අමාත්‍යංශයේ අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දෙන්නට නියමිතයි. ඒ වගේම ප්‍රශ්න අංක 6 ඉතා පුළුල් වූ ජාතික සමාජාරක්ෂක ප්‍රතිලාභ පද්ධතියක අවශ්‍යතාවයේ රජය විසින් හඳුනාගෙන ඇත. මධ්‍යම රජය පළාත් සභා පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක වෙන විශ්‍රාම වැටුප් සහ සහනාධාර ක්‍රමයේ පෞද්ගලික අංශයේ හසුරවන අර්ථසාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයේද සෞඛ්‍යාරක්ෂක ක්‍රමයේද ඒකාබද්ධ කරමින් සමාජයේ සෑම පුද්ගලයෙකුටම ආවරණයක් වන පරිදි දායකත්වයේ මත පදනම් වූ ප්‍රතිලාභ ක්‍රමයක් හඳුන්වා දීම අවශ්‍ය මූලික තොරතුරු සකස් කරමින් පවතිනවා ගරු කථානායකතුමනි. ඒ සඳහා සැලකිලිය යුතු කාලයක් ගතවනවා. මොකද මේක සංකීර්ණ කාරණාවක්. විවිධ ආයතන, විවිධ දෙපාර්තමේන්තු, විවිධ සංස්ථා තියෙනවා. එනිසා ඒකාබද්ධ ජාතික සමාජ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ සභාවට ඉදිරිපත් කරනු ඇත. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. වරප්‍රසාද පස්සේ මහයදුනේ චින්තක අමල්මැත්තුමා.
ගරු කථානායකතුමනි,
විපක්ෂ නායකතුමා,
මම පැහැදිලි කරන්නට ඕන. මම අහපු ප්‍රශ්නයට සමස්ත ප්‍රශ්නෙන් කොටසකට විතරයි උත්තරේ ලැබුණේ. භූමි විශ්‍රාම වැටුප ගැනවත්, ධීවර විශ්‍රාම වැටුප ගැනවත් උත්තරයක් නැහැ.
අශෝක ප්‍රියන්ත වන්ද.
ගරු කථානායකතුමනි, කෙටි පෙළියක් වචන කීපයක තියෙනවා. ගමාත්‍යවරයෙක් විදිහට ගරු අග්‍රාමාත්‍යතුමාගේ විෂය ඒ පිළිබඳව සවිස්තරම පිළිතුරක් ඊට අදාළ අමාත්‍යංශයෙන් ලැබෙනවා නම් හොඳයි. ඒකයි මම ගරු විපක්ෂ නායකතුමාට දැනුම් දුන්නේ. ඒ පිළිබඳව දන්නලා තියෙනවා. අදාළ අමාත්‍යංශයේ ඒ පිළිබඳව පිළිතුරු ලබා දෙන්න කඩිනමින් මම ඒ පිළිබඳව දැනුවත් කරලා අදාළ අමාත්‍යංශයෙන් ගරු විපක්ෂ නායකතුමා බලාපොරොත්තු වෙන සාරගර්භ පිළිතුරක් ලබා දෙන්න කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. මායාදුනි චින්තක අමල්මැත්තුමගේ ප්‍රශ්නය අහන්න.
ගරු කථානායකතුමනි, වරප්‍රසාද කඩවීම පිළිබඳව මගේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. පුත්තලන්ද දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් හා පුත්තලන්ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන මට හානි වෙන පරිදි 2024/02/28 වෙනි දින ඩෙලි මිර පුවත්පතේ නිර්මලා කන්නංගර මහත්මිය විසින් සිය පුවත්පත් වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කර ඇත. අදාළ පුවත්පත් වාර්තාවල පිටපත් හා වෙබ් අඩවි වල වාර්තා පිටපත් මේ සමග කථානායකතුමනි ඇඹනු කරනවා. එමෙන්ම මෙම පුවත්පත් වාර්තා පදනම් කර ගනිමින් සිලෝන් වයල් නිවුස් වෙබ් අඩවි ඔස්සේ 2023/02/28 වෙනි දින සටහනක් තබමින් මගේ චරිතයට හානි වෙන පරිදි සටහනක් තබා ඇත. මෙයින් මාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවි ඇති බැවින් ඩේලි මිර පුවත්පතේ වාර්තා කාරණියක් වන නිර්මලා කන්නංගර මහත්මිය සහ සිලෝන් වයරල් නිවුස් වෙබ් අඩවියේ හිමිකරුවන් වරප්‍රසාද කමිටුව වෙත ගෙන්වන ලෙස මම ගරු මේ සභාවට යෝජනා කරනවා. මේ පිළිබඳව හෙට දිනේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම පහුගිය පෙබරවාරි 4 දින මමත් පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමත් විශේෂයෙන්ම කල්පිටිය වගේ අතිදුෂ්කර ප්‍රදේශයක පානීය ජල අවශ්‍යතාවයක් සඳහා අවුරුදු 26 තිස්සේ වතුර ගලාගෙන යන ස්ථානකට යනවා නිරීක්ෂණයක් කරන්න. ඒ නිරීක්ෂණය කරන්න යන මම සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා වශයෙන් හා දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාත් එක්ක ඒ අදාළ ගමේ ජනතාව සමග ඒ එතනට යන අවස්ථාවේදී ගිහිල්ලා ඒ අවශ්‍යතාවයන් ගැන සාකච්ඡා කරලා ගිය පසුගිය සම්බන්ධීකරණ කමිටුවට මේ ඉදිරිපත් කරන ලෙස විශේෂයෙන් අදාළ ආයතන වලට දැනුවත් කරා. ඒ දැනුවත් කිරීමත් එක්ක ඒ කටයුතු ක්‍රියාත්මක කරනකොට මෙම ඉඩම අක්කර 43ක සම්බන්ධ ඉඩමක් මේක රජයේ ඉඩමක් බවට මිනින්දෝරු දෙපාර්තමේන්තුව නම් කරලා තියෙනකොට ඒකට වෙනත් අයිතිකාරයෙක් කියලා කණ්ඩායමක් ඇවිල්ලා ගරු කථානායකතුමනි, ඒක විශේෂයෙන් මේ ගමේ ඉන්න ජනතාවත් ඒකට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් වයඹ එතුමගේ අනුදැනුම ඇතුව විශේෂයෙන්ම කල්පිටිය වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා, ඒ වගේම කල්පිටිය ඉන්න පොලිස් ස්ථානාධිපති වන්නිආරච්චි කියන මේ තුන්දෙනාගේ නිගමනයන් වලට අනුව මගේ විශේෂයෙන්ම මගේ හා ඒ අනිකුත් අයගේ කීර්තිනාමයට විශාල විදිහට හානි වෙලා තියෙනවා. ගරු කථානායකතුමනි, මම ඉල්ලා සිටින්නේ ඉතාම කෙටියෙන් මට මේ වෙච්ච සිද්ධියට විශේෂයෙන්ම උසාවියට පවා ගෙනහිල්ලා අපේ අහිංසක ජනතාවත් අත්අඩංගුවට අරගෙන කරපු ක්‍රියාවලිය රජයේ ඉඩමක් තුල රජයේ ඉඩමක් තුළ පොලිස් දෙපාර්තමේන්තුව කිසි පරීක්ෂණයකින් තොරව ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හා ඇතුළේ සියලුම දෙනා
ඇති
වරප්‍රසාද කමිටුවට කරුණා කරලා ගෙන්නලා මේ මට මේ සාධාරණය කරලා දෙන ලෙස සරු කතානායකතුමනි මේ ඉදිරිපත් කරන මේක සියල්ල සභාගත කරනවා.
අවශ්‍ය කටයුතු සඳහා කටයුතු යොමු කරනවා. අද දින දිවා ආහාරයෙන් නොමැතිව යාමට සභාව එකඟද? ඉන්න ඔබ
මේ සම්පූර්ණ මේ වෙලාව ගන්න නදන්නේ දිවා ආහාරේ නැතුව.
දරුවා කතානායකතුමනි, මම විසින් ඉදිරිපත් කරනු ලැබූ මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධ කාරණයක් වරප්‍රසාද කමිටුව විසින් 2023 නොවැම්බර් මාසේ 28 වෙනිදා සාකච්ඡා කළා. එතෙන්දී ඒ නිලධාරීන් සභාව ගැනීමට ඉල්ලීම තුල මේ ප්‍රශ්න දුරදිග ගෙන යන්න හොඳ නැති නිසා යමෙක් සමාව ඉල්ලුවම සමාව ලබා දීමට එකඟ වීම මනුෂ්‍යකමක් හැටියට සලකලා මම ඒකට එකඟ වුණා. ඒ තත්ත්වයේ ඒ අනුව සභාව විසින් ඒ පුද්ගලයන්ට සමාව ලබා මං මාගාවට ඇවිල්ලා කමිටු ඉදිරියේ සමාව ගැනීමට අවසර ලබා දුන්නා. ගරු කතානායකතුමනි, මේ තත්ත්වය ඇති වුණාට පස්සේ මම මේක පාද්‍යයට කියන්න ගියෙත් නැහැ, කාටවත් කියන්න ගියෙත් නැහැ. ඒක ගෞරවාන්විතව අවසන් වුණා. නමුත් මාස කීපයකට පස්සේ පාර්ලිමේන්තුවේ වාර්තාව එළිදැක්වුණාට පස්සේ මාධ්‍ය විසින් මේක දැනගෙන සතියග අරුණ පත්‍රය මේ පිළිබඳව ලිපියක් පළ කරලා තිබුණා පෞගිය කාලේ. ඒ ලිපියට පිළිතුරක් හැටියට ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්ය නියුක්ත අධ්‍යක්ෂ කර්නල් MBB හේරත් කියන එක්කෙනාගේ අස්සමෙන් පිළිතුරක් අරුණ පත්‍රයට එවලා තිනවා. ඒ අනුව එහි පැහැදිලි කරලා තියෙනවා, මම මුළු එකම කියවන්නේ නැහැ, මේක දිග වැඩි හින්දා පුවත්පත සභාගත කරනවා. නමුත් ඒක ඉතාම පැහැදිලිව තිනවා. එම රැස්වීම අවසානයේදී මෙවැනි රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ඔවුන් අපහසුතාවයට පත් කිරීම සැබැඳිව වරප්‍රසාද කමිටු සමාජික චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ඔවුන් වෙත කනගාටුව පළ කර තිබේ. චමල් රාජපක්ෂ මහත්තයා කටුවේ සමාජික නේ සභාපති. ඒ වගේම කියනවා පසුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරාල් ගුණරත්න යුද හමුදාපති ලියනගේ පසුගිය කමිටුවට කැඳවූ අතර ඉහත කරුණු සම්බන්ධයෙන් කරන ලද දැන්වීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත සිදුවීම පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කිරීමත් සමග ඒ වගේම මේ නමුත් වාර්තාවේ ඉතා පැහැදිලිව තියෙනවා, මෙන්න මේකයි වාර්තාවේ තියෙන්නේ. මම මුළු ඒ අදාළ කොටස කියනනම් මෝරෝ ද කමිටි රිසෝල්ව් දැට් ද සෙක්‍රටරි ටු ද මිනිස්ටර් ඔෆ් මිනිස්ට්‍රි and the commander and the army commander should apologize to honorable Chandima Veerakkodi to conclude this matter. Accordingly, this general Kamal Gunaratna and secretary Kamal Gunaratna, the secretary to the defense ministry, and the lieutenant general HLVM Lienage, army commander, made their apology to the honorable Chandima Veerakkodi in front of the committee, and the matter was concluded. Meka vaarthawenne meema ape parliament varaprasada ha බලතල කමිටුවේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ආ උපලේඛනයේ මෙවන් වරදක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හෝ පාර්ලිමේන්තු කමිටුවට තීන්දුව කළා මේ දඬුවම් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඇත්තටම මම එකඟ වුණේ නැත්තම් සුප්‍රීම උසාවියෙන් තමයි මේ පුද්ගලයන්ට වරදම දඬුවම දෙන්න ඕනේ. එහෙම තියාගෙනත් අපි ඒ තත්ත්වයට එකඟ වුණාම මනුස්සකමට පහ මේ ආ කොටසේ පහේ ඉතාම පැහැදිලිව තියෙනවා. මෙන්න මේ යටතේ පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවක යම් විවාදයක් හෝ කටයුතු පිළිබඳ ව්‍යාජ හෝ අවවර්තික වාර්තාවක් සිතාමතා පළ කිරීම නැතොත් මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේදී කර හෝ කාරක සභාවේ පවත්වන යම් කතාවක් සිතාමතා වැරදි ලෙස නිරූපණය කිරීම. මේ යුද හමුදා කර්නල්වරයා ආඋපලේඛනයේ 5 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තු බලතලා වරප්‍රසාද කමිටුවේ පනතේ විධිවිධාන උල්ලංඝනය කරලා තියෙනවා. මේ වරද යටතේ තීරණය දෙන්න පුළුවන් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක්ම දඬුවම් දිය හැකි වැරද්දක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ඉතින් මේ දිගින් දිගටම ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුව සමච්චලයට ලක් කරමින් මේ ආකාරයට හැසිරීමට උත්සාහ ගැනීම පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මම මේ පිළිබඳව මේ අදාළ පුද්ගලයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවලා ඒ අයට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ක්‍රියාත්මක කරවන්න කියලා ඉල්ලනවා. නැත්නම් තවදුරටත් අද පාර්ලිමේන්තුව විහිළුවට ලක් වෙලා තියෙනවා විශාල වශයෙන්. තවදුරටත් පාර්ලිමේන්තුවේ ගෞරවය නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාට මේ ලිපිය ඉදිරිපත් කරනවා. දරු කථානායකතුමනි 29, 11, 20, 22 දින ඇතිව පාර්ලිමේන්තු බලතර වරප්‍රසාද කමිටුවේ සිදු වූ කටයුතු සහ තීරණ පිළිබඳ වැරදි අදහසක් ඇති වන පරිදි එදින එකී තීරණ විකෘති කොට 24 මාර්තු 3 වැනි දින සත්‍යාග අරුණ පුවත්පතට ලිපියක් මගින් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ යයි කියන කර්නල් හේරත්නායක විසින් දන්වා ඇති බව එකී පූර්ව පුවත්පත වාර්තා කර ඇත. ඒ තුළින් එකී කමිටුවේ කටයුතු හැල්ලුවට ලක් කර ඇති අතර පාර්ලිමේන්තු වාගේම මාගේ වරප්‍රසාද උල්ලංඝනයකට ඇති බැවින් ඒ පිළිබඳව පාර්ලිමේන්තු හා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා
සිටිනවා.
ගරු කථානායකතුමනි මේ දිගින් දිගටම පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු බලතල මන්ත්‍රීවරු සැහැල්ලුවට ලක් කරමින් කටයුතු කිරීම පිළිබඳව විශේෂ අවධානය ඔබතුමා විසින් යොමු කළ යුතුයි කියලා මම මේ මොහොතේ අවධාරණය කළා ප්‍රකාශ කර සිටිනවා.
බොහොම ස්තුතියි. සුදුසු. ඔව්. ඉරකුඩි මන්ත්‍රීවරුන්ට.
අදාළ පෙස්සම ඒ වගේම අදාළ පුවත්පත ඔබතුමාට මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා ඉදිරි කටයුතු සඳහා.
හරි.
භාවිත කිරීම.
බොහොම ස්තුතියි. සුදුසු කටයුතු සඳහා ඒ කටයුතු අපි යොමු කරන්න. හයි සුදු ඒක සුදුසු නැහැ ඒකට යොමු කරනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ සුදුසු කටයුතු සඳහා යොමු කිරීම. කිංග්ස් නෙල්සන් මැතිතුමා.
ගරු කථානායකතුමනි මුදල් රාජ්‍ය මැතිතුමත් සභාවේ ඉන්න නිසා ගරු කථානායකතුමනි දැන් පරාතේ නීතිය යටතේ මේකට ලක්වෙච්ච අයගේ ව්‍යාපාර වෙන්දේසිකරණ එක වසරකින් කල් ගත්තා. දැන් මේ වෙනකොට ගරු කථානායකතුමනි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් තමන්කඩු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් ඒ අදාළ ව්‍යාපාර දෙකක් 15 වෙනිදා වෙනකොට වෙන්දේසිකරණ යනවා. ඉතින් මම ඒ අදාළ බැංකුවේ ඉන්න කළමනාකරතුමාට කතා කරාම ගරු රාජ්‍යමැතිතුමනි බැංකුවෙන් කියන්නේ අපිට මේක වසරක් කල් ගත්තා කියලා බැංකුවට උපදෙස් ලබා දීලා නැහැ. ඉතින් මේ වෙනකොට මුළු ලංකාවේ මේ ප්‍රශ්නේ දිගින් දිගටම පැවතෙනවා. මම ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමනි දැන් රාජ්‍යමැතිතුමත් ඒ වගේම මුදල් ඇමැතිතුමත් මේකට මැදිහත් වෙලා වසරකින් මේක දීර්ඝ කරගත්තා. හැබැයි මේ අදාළ බැංකුවලට මේක කියලා නැහැ. ඒ නිසා ගරු රාජ්‍යමන්ත්‍රී මේක අදීම මේක ක්‍රියාත්මක වුණොත් හොඳයි. නැත්නම් මේ අයගේ දේපොළ වෙන්දේසි කරන්න යනවා. ස්තුතියි ගරු කථානායකතුමනි.
හරි භාෂිතයි. මොකද්ද මන්ත්‍රීතුමා? හිටපු ගම මතු වෙන්නේ. කොහෙන් හරි මතු වෙනවා එතුමාට උත්තරයක් දෙන්න හරි මේකට. හරි ඔ කියන්නේ
ගරු ඇමතුමනි ඒ ප්‍රශ්න මමත් මතු කරනම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපොළගොම ඒජේ ඩිවිෂන්ට අයිති මේතුමා කියපු ප්‍රශ්නමක් තියෙනවා එක වහාම එක පියවරයක් ගන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා.
හරි ඔබතුමා උත්තර දීලා ඉවර කරන්න
මේකමනි පරාටේ නීතිය අත්‍යවශ්‍යම් තියෙන්නේ බැංකු පද්ධතිය ආරක්ෂාවට
රුපියල් ලක්ෂ 50ට වඩා ණය ගත්තාට තමයි මේක බලපාන්නේ. ඔබතුමා දන්නවා පහුගිය කාල සීමාවේ මේ ආර්ථික අපහසුතාවත් එක්ක වැඩිම අවධානයට ලක් වුණේ බැංකු පද්ධතිය. 13%කට ආසන්න ප්‍රමාණයකට ගියා ආයේ නොවන ණය. ඒ නිසාම බැංකු පද්ධතියේ යම් ප්‍රශ්නයක් වුණා කියන්නේ මුළු සමාජෙම කඩා වැටෙනවා. ඒ නිසා රජය බැංකු පද්ධතිය යම් ස්ථාවරභාවයක් ලැබුණ වහාම මේක වෙනස් කිරීමට තීරණය කරා. ඒ අනුව තමයි පසුගිය කැබිනට් එකේදී පසුගිය වරට පෙර කැබිනට් එකේදී තීරණයක් ගත්තේ පරාටේ නීතිය తాවකාලිකව දෙසැම්බර් මාසේ 15 වෙනිදා දක්වා අත්හිටවනවා කියලා. නමුත් ඒක නීත්‍යානුකූල වැඩපිළිවෙලක් තියෙනවා මේ. ඔව් පරාටේ නීතිය ණය අය කරගැනීමේ පනත මේක දැන් එදා මේ නීති කටයුතු දෙපාර්තමේන්තුවට යවලා නැවත එය මේ කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා අනුමත කරගෙන ඉන්පස්සේ ගැසට් කරලා ඒ ගැසට් එකට සති දෙක කාලයක් දීලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා ණය අය කර ගැනීමේ පනතට මේ අදාළ සංශෝධන ගේන්න ඕනේ. ඒ නීතිය ගේනතුරු මේ පනත තාමත් බලපවත් වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි ලැබෙන දිනේම නීත්‍යානුකූලව ලැබෙන දිනේම මේ ගෙනල්ලා ඒ සංශෝධනය පාර්ලිමේන්තුවේදී අනුමත කරගන්න.
බොහොම ස්තුතියි සභානායකතුමා දිනට නියමිත කටයුතු යෝජනා අංක 1.
ගරු කථානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තු වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 10 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ සාවරණික 27 විද්‍යානල නිදහස් විය යුතුය.
සභාවිකංගද
ආයි
අංක 2 තරවට කිරීම 20 23 5 23 වන දින ගරු අලි සබ්‍රි මහින්මන ඔබ පාර්ලිමේන්තු සහභාගී නිකුත් කර ඇති රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් පළමු පත්‍රය අවභාවිතා කරමින් කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රභු පරයන්තය හරහා නීති විරෝධී ලෙස රුපියල් මිලියන 70කට අධික වටිනාකමකින් යුත් රත්රන් සහ ස්මාර්ට් ජංගම දුරකථන ලංකාව ඇතුළට රැගෙන ඒමට කටයුතු කර ඇති බව පිළිගැන ඇති හේඳ එම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව විසින් ඔබට රුපියල් 175ක දඩයක් නියම කිරීමටද රැගෙන එන ලද සියලු භාණ්ඩ රාජසන්තක කිරීමටද පියවරගෙන ඇති හේඳ 2018 අප්‍රේල් 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 2018 මාර්තු 7 වෙනි දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා චර්යාධර්ම සංග්‍රහයේ 6 වගන්තිය වන මන්ත්‍රීවරයෙක් සෑම අවස්ථාවකදීම ඔහු වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර සෑම විටම පොදු සම්පත් භාවිතයේද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංක භාවයකින් සහ ඒකානුභාවයකින් විය යුතු යන්න කඩකර ඇති හේඳ 24 වගන්තිය වන මහජන මුදලින් තමාට ලබා දෙන යම් වියදම් පහසුකම් හා සේවාවන් එම කාරණා සම්බන්ධයෙන් දක්වා ඇති නීති රීතිවලට අනුකූල වන බවට සෑම මන්ත්‍රීවරයෙකුම වගබලා ගත යුතුය. මන්ත්‍රීවරයන් විසින් මෙම පොදු යහපත් බොදු සම්පත් භාවිතා කිරීම සෑම විටම සිය පාර්ලිමේන්තු කාර්යභාරය සඳහා වන බවද වගබලා ගත යුතු අතර එය ඔවුන් හෝ වෙනත් අයකු හෝ යම් දේශපාලන කටයුතු සංවිධානයක අයුතු පෞද්ගලික හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා නොවිය යුතුය. යන්න කඩකර ඇති හේඳ ඔබගේ මෙම නොමනා ක්‍රියාකලාපයේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කීර්ති නාමයට බලවත් කැළලක් සිදුව ඇති හේඳ මේ නොමනා ක්‍රියාවන්හි නිරත වීමෙන් ඉදිරියට වළකින ලෙස ඔබට මෙයින් තරවටු කරනු ලැබේ. යෝජනාංක 2 සභානායකතුමා.
ගරු කථානායකතුමනි, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක ස්වභාවයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්‍රි රහිම් මහතාගේ නොමනා ක්‍රියාකලාපයේ හේතු කොටගෙන පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවිය ඇති බවට 2023/8/25 වන දින පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණ 2023/9/6 වන දින ඉදිරිපත් කරන ලද යෝජනා සම්මතය අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කරන ලදින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක ස්වභාවයේ සභාපති කරු චමල් රාජපක්ෂ මහතා විසින් 2024 ජනවාරි මාස 24 වන දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්‍රි රහිම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින එනම් 2024 මාර්තු මාස 6 වන දින සිට මාසයක කාලයක් සඳහා අත්විරිත බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ස්වභාවිකවද
ආයි
යෝජනා පිළිබඳ දැනුම් දීම දිනට නියමිත කටයුතු යෝජනා අංක 1
ඉදිරිපත් කරනවා.
යෝජනා අංක 2
ඉදිරිපත් කරනවා.
යෝජනා අංක 3
ඉදිරිපත් කරනවා.
යෝජනා අංක 4
ඉදිරිපත්කන්.
යෝජනාංක පහ
ඉදිරිපත්කන්.
යෝජනාංක හය
ඉදිරිපත්කන්.
යෝජනාංක හත
ඉදිරිපත්කන්.
යෝජනාංක අට
ඉදිරිපත්කන්.
යෝජනාංක නවය
යෝජනාංක නවය ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, කමිටු අවස්ථාවේ ගෙනෙනු ලබන සංශෝධන ගරු නීතිපතිතුමාගේ උපදෙස් අනුව කටයුතු කරන බව දැනුම් දෙන්න.
යෝජනාංක දහය
ඒක හවුස් ගන්න.